සච්චං භනේන කුඤ්ජෙය්‍ය දජ්ජාපස්මින් පියාචිතේ ඒතේහි තීහිඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේති. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්තේ ධම්මපද පාලියේ සඳහන් වෙන එක ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි. මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙ වැඩම කරලා නැවත මනුස්ස ලෝකෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. මුගලන් මහරහතන් වහන්සේ නිතර නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුත් එක්ක කරුණු කාරණා සාකච්ඡා කරනවා. ඒ දෙව් පිරිස දිව්‍ය ලෝකෙට පැමිණීම සඳහා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින්කම් මොනවද කියලා. කරුණු කාරණා දැනගෙන නැවත වතාවක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ කරුණු එකතු කරලා මිනිස්සුන්ට ධර්ම දේශනා කරනවා. මෙන්න මේ වාගේ දේවල් ජීවිතේ සම්පූර්ණ කරගත්ත අය දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා, මට මුණ ගැහුණා. ඒ අය මෙන්න මේ විදිහේ දිව්‍ය සම්පත්තියක් විඳිනවා කියන කාරණාවල් ප්‍රත්‍යක්ෂ කරවලා, එහෙම කුසල් කරන්න මිනිසු උනන්දු කරවලා මරණින් පස්සේ සුගතිගාමී පුද්ගලයන් බවට පත්කරන්න උන්වහන්සේ අප්‍රමාණ ව්‍යායාමයක යෙදුණා. ඒවාගේ වැඩම කරපු එක ගමනක තමයි මේ කාරණාවට හේතු වෙන දිව්‍යාංගනාවන් කීප දෙනෙක් උන්වහන්සේට මුණ ගැහෙන්නේ. මේ දිව්‍යාංගනාවන් මුණ ගැහෙන තැන සඳහන් කරනවා එක මහානුභාව සම්පන්න දිව්‍යාංගනාවක්. මහරහතන් වහන්සේට මුණ ගැහුණාම මහරහතන් වහන්සේ අහනවා, මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවාගේ පින්කමක් කරලද මේ තරම් ආනුභාව සහිතව ඉපදුනේ කියලා. තමන් කරපු පින්කම පිළිබඳව කියන්නත් ලොකු ලැජ්ජාවක් තිබුණා. ස්වාමීනි, මං ඒ තරම් ලොකු පින්කමක් කරලා නෙමෙයි මෙහි ඉපදුනේ. ඒ නිසා සඳහන් කළා, ස්වාමීනි, මා විසින් බොහොම සුළු පින්කමක් තමයි කරලා තියෙන්නේ. කිසිම දානයක් දීලා නැහැ. කිසිම පූජාවක් කරලා නැහැ. කිසිම වන්දනාවක් කරලා නැහැ. නමුත් මම මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ සත්‍ය වචනේම භාවිතා කළා. සත්‍ය වචනේට ගරු කළා. ඒ පින නිසා තමයි මම දිව්‍ය ලෝකේ ඇවිල්ලා ඉපදුනේ. තවත් දිව්‍යාංගනාවක් ළඟට ගියහම ඇය සඳහන් කරනවා, ස්වාමීනි, මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මගේ ස්වාමියා හරීම සැරපරුස කෙනෙක්. දකින මොහොතක් මොහොතක් පාසා ඔහුගෙන් දකින්නේ බොහොම රළු මුහුණක්. අතට අහුවෙන්නේ යමක්ද එයින් පහර දීලා මගේ ඔළුවත් පලනවා. නිරන්තරයෙන් මට ගුටි කණ්ඩ සිද්ධ වෙනවා. නමුත් මම කල්පනා කළේ කවුරු නමුත් ඒ මගේ ස්වාමි පුරුෂයා, ඒ මගේ ආරක්ෂකයා, ඒ මගේ වගකීම දරන පුද්ගලයා. ඒ නිසා ඔහු මට මොන තරම් හිරිහැර කළත් මම ඔහුට විරුද්ධව කිසිම ආකාරයකින් කේන්තියක් නම් ගත්තේ නෑ ස්වාමීනි. ආං එහෙම කේන්ති නොගත්ත නිසා, නොකිපි මෛත්‍රී සිතුවිලි වලින් යුක්තව හිටපු නිසා මට දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ලැබුණා. තවත් දිව්‍යාංගනාවක් සඳහන් කළා, පූජා කරගන්න යමක් නැති හින්දා කැකිරි ගෙඩියක් දන් දුන්නා. තව දිව්‍යාංගනාවක් සඳහන් කළා, තිඹිරි ගෙඩියක් දන් දුන්නා. තව දිව්‍යාංගනාවක් කියනවා, බොරළු දමන ගෙඩියක් දන් දුන්නා. තවත් දිව්‍යාංගනාවක් කියනවා, උග්ගහක් දන් දුන්නා. මේ වාගේ දේවල් දන් දීලා තමයි දිවිය ලෝකෙ ඉපදිලා තියෙන. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරලා, ස්වාමීනී, ඇත්ත පමණකුත් කියපු නිසා මේ ලෝකෙ අතහැරල ගිහිල්ල දෙව්ලොව උපදින්න පුළුවන්කමක් තියෙනවද? එහෙම අහපුහම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මොග්ගල්ලාන ඒ තැන්වලට ගිහිල්ල ඒ අය මුණගැහිල කරුණුකාරණා දැනගෙන ඇවිල්ලා තවත් මගෙන් ආපහු විමසන්ඩ දෙයක් තියෙනවාද. එම සඳහන් කරලා තමයි අර මුලින් සිහිපත් කරපු ගාථරත්නය දේශනා කරන්නට යෙදනි. සච්චං බනේන කුංජෙය දජ්ජා පස්මිම් පියාචිතු ඒතේහි තීහි ඨානේහි ගච්චේ දේවාන සන්තිකේ. සත්‍ය වචනයක් කියන්නේ අනුන් පිළිබඳව ද්වේෂසිත ඇති නොකරන්නේ, යමෙක් යමක් ඉල්ලුවේද දෙන්න යමක් නැතත් තමන් ළඟ ඇති සුළු දේ නමුත් දෙන්න කටයුතු කරන්නේද මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කරගත් අය දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. සත්‍ය වචනේම කතා කරනවා, කේන්ති ගන්න නැතුව මෛත්‍රී සිතිවිලි වලින්ම ඉන්නවා, දෙන්න දෙයක් නැතත් ඇති ස්වල්ප දේ නමුත් දීලා තියෙනවා. මේ කාරණා තුන දිව්‍ය ලෝක උප්පත්තියට හේතු වෙනවා කියලා මේ ගාථාරත්නේ දේශනා කළා. එතකොට පින්නතනි අපි කල්පනා කරන්න ඕනේ, මෙතන සච්චං බණේන කියලා කිව්වේ ඇත්ත කියන්නේය සඳහන් කරනවා. ඇත්තම කිය යුතු සච්ච කියලා කියන්නේ වාක් සත්‍යම විශේෂයෙන් මෙතන සලකනවා කියලා කියනවා. නිබරු බස වාක්‍ය වාක් සත්‍ය නම් වෙනවා කියලා සිහිපත් කරනවා. පින්නතනි මේ කාරණාව සාකච්ඡා කරනකොට අපි විශේෂයෙන් තව කරුණු කීපයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. දැන් මෙතන සඳහන් කළේ කිසිම දානයක් දීලා නැහැ, කිසිම පූජාවක් කරලා නැහැ, වෙනත් පින්කමක් කරලා නැහැ, සත්‍ය වචනේ විතරක් කතා කළා කියලා. මේ කාරණාව අහගෙන ඉඳලා කරුණු හරිහැටි අවබෝධ නොකරගත්තොත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ තරම් මහ පිංකම් කර කර සිල් ගුණ ආරක්ෂා කර කර මහ දුක් විඳින්න අවශ්‍ය නැහැ, අපිත් මේ වාගේ එක පිංකමක් ජීවිතේ ප්‍රගුණ කරගත්තාම ඇති නේද කියලා. මොකද සඳහන් කළානේ එක උග්ගහක් විතරයි දන් දුන්නේ කියලා, එක කෙකිරි ගෙඩියක් තිමිරි ගෙඩියක් විතරයි දන් දුන්නේ කියලා. අපේ සූත්‍රවල සඳහන් කරනවා මේ දානය පිළිබඳව පැහැදිලි කරනකොට ඉතාම නැතිබැරි කාලි ස්වල්ප දෙයක් තමයි දන් දීලා තියෙන්නේ. හැබැයි අල්පයක් ඇතිකල්හි දුන්න දානය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා සඳහන් කරනවා. දෙන්න දෙයක් නෑ, බොහොම ටිකක් තමයි දෙන්න පුළුවන්. නමුත් ඒක දෙන්නේ ශ්‍රද්ධාවෙන්. එහෙම දෙන දේ දහසින් ගුණ කරලා බලනවා කියලයි සඳහන් කරන්නේ. එහෙම වුණහම ඒක විශාල විශාල දීමනාවක්. අනිත් කාරණාව තමයි පින්නතුනි මේ කිසිම පූජාවක් කළේ නෑ, කිසිම බණක් ඇහුවේ නෑ කියලා කීවට මේ අය සංසාරේ බොහොම පින් කරපු අය. සංසාරේ බොහොම දන් දෙන්න ඇති, සංසාරේ බොහෝසේ සිල් රකින්න ඇති, මේ අන්තිම ජීවිතයේ තමයි මේ දුප්පත් බවක් තිබිලා තියෙන්නේ. සසර සිල් ගුණ පුරාපු පුරුද්ද නිසා මේ ජීවිතෙත් වාක්‍ය සත්‍ය මනාව ආරක්ෂා කරලා තියෙනවා. ඒ කියන්නේ මුඛය පාවිච්චි කරලා කරපු වැරදි එකක්වත් කරලා නැහැ කියන එකයි. ඇත්ත වචනේම භාවිතා කළා. එහෙමනම් පරුස වචන ආදී වචනත් නොකියන්න ඇති, කේලං සම්පප්‍රලාපාදියටත් නොයෙදෙන්න ඇති. ඒ වුණාට සංසාරේ බොහෝසේ පින් රැස් කරලා තියෙන බවට තොරතුරු තව තව සූත්‍රවලින් තව තව දේශනාවල් වලින් මේ කරුණුවලට එකතු කරගන්න පුළුවන්. මේ ජීවිතයේ අඩුපාඩුවක් නිසයි සත්‍ය භාවිතා කරලා තියෙන්නේ. මෙතන සඳහන් කළේ සත්‍ය විතරක් භාවිතා කළා කියලා. නමුත් මනාව සිල් තියෙන්න ඇති. දැන් එක උග්ගහක් විතරක් දුන්නා කියලා කියහම දානේට උග්ගහක් පූජා කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා නම් එතන තියෙන්නේ අපට වැරදීමක්. නමුත් මේ ස්වල්ප දේ දන් දෙනකොට මනාව ප්‍රගුණ කරගත්ත සීලයක් මත පිහිටලා ප්‍රතිග්‍රාහක ප්‍රඥාවේ මනාව පිහිටලාම මේ ස්වල්ප වූ දානය පිළිගන්වන්න ඇති. ඒ කරුණ මෙතන විශේෂයෙන් මෙහෙම සඳහන් කරලා නැති වුණාට තවත් ධර්ම කාරණාවලින් අපිට පැහැදිලි වෙනවා කියලා සිහිපත් කළේ එකයි. දෙන්න දෙයක් නැතිමනම් එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කාලයක ඉපදිලාන මුලින් සත්‍ය විතරක් ප්‍රකාශ කළා කියපු දිව්‍යාංගනාව සඳහන් කළේ බණක් අහලා නැ, දානයක් දීලා නැ, එහෙනම් අබුද්ධෝත්පාද කාලයක උපදින්න ඇති. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. දන් දෙන්න අවස්ථාව සමහරලාවට පිළියෙල වුණේ නැහැ. ඒ වුණාට පෙරපින් තියෙන නිසා මේ සත්‍ය වචනේ භාවිතා කළා. පිනතුනේ අපේ ශාසනය සඳහන් කරනවා පංචශීල සමාදානීය තෙර. පංචශීල ආරක්ෂා කරපු තෙරුන් වහන්සේ. රහතන් වහන්සේ නම. එතකොට මේ පංචශීල සමාදානීය තෙර කියලා කියන්නේ මේ ශාසනයේ ලාබාලම රහතන් වහන්සේ. අපේ ශාසනයේ අවුරුදු 7න් රහත් වෙච්ච රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් ගැන කරුණු තියෙනවා. නමුත් මේ පංචශීල සමාදානීය තෙර කියලා කියන්නේ අවුරුදු 5න් රහත් වෙච්ච කෙනෙක්. ඒකයි ලාබාලම රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ අවුරුදු 5කින් අති උතුම් අරහත්වේ ලබන්ඩ සංසාරي කරලා තියෙන පින පංසිල් ආරක්ෂා කරපු එක. අවුරුදු ලක්ෂයක්. ලක්ෂයක් මිනිස්සුන්ට අවශ්‍ය තියෙන කාලය. අවුරුදු ලක්ෂයක් තරම්ම කාලයක් සිටු ගෙදරක බැල මෙහෙවරකම් තමයි කරලා තියෙන්නේ. මේ බැල මෙහෙවරකම් කරන 16ට බණ අහන්න යන්න අවස්ථාවකුත් නැහැ. දන් දෙන්න යන්න අවස්ථාවකුත් නැහැ. පුද පූජාවල් පවත්වන්න වන්දනාව යන්න අවස්ථාවකුත් නැහැ. දාසයෝ කියලා කියන්නේ තමන් වැඩ කරන තැනින් කෑම සහ ඇඳුම් ලැබෙනවා. ඒ ඇයට වැටුප් ලැබෙන්නේ නැහැ. ඉතින් දිගටම කාගෙන බීගෙන ඇඳගෙන ඒ තැඟවලටම සේවය කර කර ඉන්නවා. පින්කම් කරන්න යන්න අවස්ථාවක් නැහැ. නමුත් තමන් සේවය කරන සිටුමාලිගාවේ බොහෝසේ දම්පැම් පූජ කරනවා. බොහෝ පින්කම් කරනවා. නමුත් දාසයන්ට අවස්ථාව නැහැ. ඒවට සහභාගී වෙන්න විවේකෙකුත් නැහැ. එක දවසක් ලැබිච්ච ඉතාම සුළු විවේකය යොදාගන්න කල්පනා කළා සංසාරයෙන් එතෙර යන්න. හරි කනස්සල්ලෙන් හිටියේ පිනක් දහමක් කරගන්න නැති නිසා ඒ ලද සුළු අවසරයෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහිලා උන්වහන්සේට වන්දනා කරලා තමන්ගේ දුප්පත්කමත් දාසභාවයත් නිසා මහපින්කම් කරන්න අවස්ථාව නොලැබෙන බවත් කියලා නමුත් භයානක කටුක සංසාරයෙන් එතර යා යුතු බවත් සිහිපත් කරලා ස්වාමීනි මම කොයි වාගේ පින්කමක් කරන්නද කියලා අහපුවහම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ දාසයාව පංචශීලයේ පිහිටෙව්වා. මේ සීලය ආරක්ෂා කරන්න සල්ලි මිල මුදල් උවමනක් නැහැ. මේ සීලය ආරක්ෂා කරන්න අමුතු වෙනම විවේකයක් ඕනෙත් නැහැ. මේ සමාදන් වෙච්ච සීලය දිවි හිමියෙන් ආරක්ෂා කරන්න. අවුරුදු ලක්ෂයක් විතර මේ උතුම් පංචශීලයේ එක දිගටම ආරක්ෂා කළා. ඒ පිණෙන් දිව්‍ය ලෝකේ ඉපදුනා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ නැවත මනුස්ස ලෝකේ ඉපදුනා. මනුස්සලෝක උප්පත්තිය ලබල අවුරුදු පහක් විතර වයසට එනකොට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න බුදුන් වඳින දිහා බලාගෙන ඉඳලා පන්සිල් සමාදන් වෙනවා අහගෙන ඉඳලා එයම කර්මස්ථානයේ බවට පත්වෙලා රහත් වෙනවා. අම්මයි තාත්තයි පන්සිල් ගන්නවා අහගෙන ඉඳලා පුතා රහත් වෙනවා. සංසාරේ බොහෝසේ ප්‍රගුණ කරලා සම්පූර්ණ කරලා තිබුණා මේ සීලය. එහෙමනම් මේ කතා කරන අයත් මේ දෙවිවරුත් සසර බොහොම පින් කරලා තියෙන්න ඇති. මේ ජීවිතවල යම් යම් දුප්පත්කම් අබුද්ධෝත්පාද කාලවල ඉපදීම නිසා දන් දීම් බණ ඇහිම් ආදී කටයුතු වල යෙදෙන්න අවස්ථාව නොලැබුණා වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි පින්නතුනි දැන් මෙතන සඳහන් කළේ නම් මහේසාක්‍ය දිව්‍ය ආත්ම ලබලා හිටියා කියලා. මේ දෙවියන්ගේ තේජාන්විත ආත්ම පිළිබඳව විවිධ වශයෙන් අපි කතා කරන්න ඕනේ. චාතුම් මහරාජික පිරිස මොන තරම්නම් තේජාන්විතද? චාතුම් මහරාජික පිරිසට හිතාගන්න බැරි තරම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ තේජස. තෞතිසාවේ ඉපදිලා ඉන්න තවත් දෙවියන්ගේ තියෙන ආනුභවය. පින්නතුනේ අපි දැන් මෙහෙම සඳහන් කළාම අපිට තේරෙන්නේ නැන්නේ චාතුම් මහරාජික පිරිස මොන තරම් බලවත්ද කියලා. අපේ පිටකේ කරුණු දක්වනකොට වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු 28 දෙනෙක් පිළිබඳව කරුණු සඳහන් කරනවා. ආලෝක යක්ෂයා එයින් එක්කෙනෙක්. ඊට අමතරව සුමන සමන් දෙවියොත් එයින් තව කෙනෙක්. සාතාගිර හේමවත කියන යක්ෂ සේනාධිපතිවරුද ඒ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය. නමුත් මේ අයගේ ශක්තිය අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයා ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ විනාශයට පත් කරන්න තමන්ගේ මාලිගාවෙන් පන්නලා දාන්න ආලෝක යක්ෂයා පර්වත වරුසාවක් වස්සවනවා. එක වෙලාවක ගස්ගල් ගලවලා අරගෙන බුදුරජාණන් වහන්සේ දිහාට හුළඟක් වගේ එල්ල කරනවා. එතකොට සඳහන් කරනවා දෙගව්වක් තියෙන ගල්, ගව් දෙකක්. සාමාන්‍යයෙන් අපි ගව්වක් කියන්නේ හැතැක්ම හතරක් විතර. එතකොට දෙගව්වක් කියලා කියම හැතැක්ම අටක් විතර. හැතැක්ම අටක් විතර දිගපළල ගල. එතකොට මේක මහපොළොව යටට කොයි තරම් තියෙන්ද ඇද්ද? ඒවාගේ මහ පර්වතයක් ගලවලා කුඩු කරනවා. එතකොට දෙගව් තුන් ගව් තියෙන පර්වත කියලා කියන්නේ. ගලවලා පළලා බුදුරජාණන් වහන්සේට එල්ල කරන්න මොන තරම් ශක්තියක් තියෙන්ද ඇද්ද? වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ යටතේ ඉන්න අය මෙහෙම ශක්තිමත් වෙනකොට වෛශ්‍රවණ දිව්‍යරාජයාට කොහොම ශක්තිය ඇද්ද? චාතුම් මහරාජිකය කියලා කියන්නේ දිව්‍ය තලවල තියෙන පල්ලැහැම දිව්‍ය තලි. එහෙනම් කොහොමත් ඊට වඩා ඉහළ දිව්‍ය තලයේ ශක්තිමත් වැඩි වෙන්න ඉපෙයි. හැම පැත්තෙම උසස් වැඩි. එතකොට දෙවැනි දිව්‍ය තලයට වඩා තුන්වැනි දිව්‍ය තලයේ, ඊට වඩා හතරවැනි දිව්‍ය තලයේ, ඊට වඩා අන්තිම දිව්‍ය තලයේ ඒ ශක්තිය ගැන, ස්වභාවය ගැන අපිට අනුමාන කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් මෙතන මහානුභාව සම්පන්නයි කියලා ඇය කීවට ඒ මහානුභාව සම්පන්න භවයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මෙහෙම සඳහන් කරන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අපිට දුර්මත ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපිත් මෙහෙම ටිකක් කරහම ඇති නේද කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයක වෘතපද හතක් සමාදන් වෙලා තමයි සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්නේ. පාරමිතා හතක් සම්පූර්ණ කරන. ඒ පාරමිතා හත ඇතුළේ තියෙනවා කිසිමම හේතුවක් නිසා කිසිවෙක් පිළිබඳව කේන්ති ගන්නේ නැහැ කියලා. තව පාරමිතාවක් තියෙනවා දිවි හිමියෙන් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ කියලා. මේ ආදි වශයෙන් පාරමිතා හතක් පූරණය කරල තමයි සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදන්නේ. අපේ පින්නතු නෙවුණට අහලා තියෙනවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අහිංසකයකුට පිහිට වෙන්ඩ. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා දුප්පතුන්ගේ වීදිය හොයාගෙන පිණ්ඩ පාති වඩිනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍යාංගනා වූ පිරිසක් උන්වහන්සේට දන් දෙන්න පෙරමකට ආවා. දිව්‍යාංගනා වූ දන් දෙන්න ලෑස්තියනවා දැක්ක ගමන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පාත්තරේ වහගත්තා. දිව්‍යාංගනාවන්ට දන් දෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ දිව්‍යාංගනාව අඬාගෙන ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන්ට කාරණාව කීවා. සක්දෙවිඳු සුජාතාවත් අඬගහගෙන දුප්පතුන්ගේ වීදියට ඇවිල්ලා වයස්ගත මිනිහෙකුගේ වෙස් මවාගෙන මහරහතන් වහන්සේ වඩිනකොටම තමන් අරගෙන ආපු ආහාර ටික පූජ කළා. වයසක දුප්පත් මිනිහෙක් වගේ තමයි යන්නේ. ඒකයි මේ අනුග්‍රහය දුන්නේ. නමුත් පස්සේ දැනගන්නවා ඒ සක්‍ර දේවේන්ද්‍රයෝ කියලා. සක්‍ර දේවේන්ද්‍රයන්ට චෝදනා කළා. අහිංසකයෙකුට ලැබෙන්න තියෙන අවස්ථාව ඔබ ඇයි උදුරගත්ති කියලා. ඒ වෙලාවේ මොකද්ද සක්දෙවිඳු සඳහන් කළේ? ස්වාමීනි, මම දෙදෙව්ලෝකයට අධිපති සක්‍රයා තමයි. නමුත් මම සක්‍ර දේව සම්පත්තිය ලැබුවේ අබුද්ධෝත්පාද කාලයක කරපු පින්කනුත් එක්ක. වෘතපද හතක් සමාදන් වුණේ අබුද්ධෝත්පාද කාලයක. මම තවතිසාවේ රජ්ජුරුව බව ඇත්ත. මේ බුද්ධෝත්පාද කාලයේ හොඳට සිල් රැකලා හොඳට බණ අහලා මනාව දන් දීලා පින්කම් සම්පූර්ණ කරගත් අය තවතිසාවේ ඇවිල්ලා උපදිනවා. ස්වාමීනි, ඒ දෙවියෝ මගේ මාලිගාව ගාවින් යනකොට ඒ අයගේ රශ්මිය මගේ මාලිගාව ඇතුළටත් එනවා. නමුත් එච්චර රශ්මියක් මට නෑ. මගේ යටතේ ඉන්න අය මට වඩා හරි ලස්සනයි. ස්වාමීනී, ඒ අය දිවිය ලෝකේ ඇවිල්ලා තියෙන මට වඩා හුඟක් පිං කරලා. මොකද ඒ බුද්ධෝත්පාද කාලයකින් දිවිය ලෝකේ ආපු අය. එතකොට සක්‍රදේවේන්ද්‍ර අබුද්ධෝත්පාද කාලයක පාරමිතා හතක් පුරල දිවිය ලෝක රජවිච්ච කෙනෙක්. ස්වාමීනි, ආං ඒකයි මට පිං මදි බවම තේරෙනවා. ඒ හින්දා මමත් පින්කරගණ්ඩ තමයි මේ ස්වරූපය වෙනස් කරල හැරි ආවි. ඒ නිසා චෝදනා කරන්න එපා, මටත් අනුකම්පා කරන්න කියලා. ඒ කියන්නේ එහෙනම් බුද්ධෝත් පාද කාලයකින් දිවිය ලෝක ගියාය සක් දෙවිඳුටත් වඩා ලස්සනට ඉඳල තියෙනවා. එහෙමනම් මේ කරුණු මේ විදිහට දැක්වේ මේ ජීවිතයේ සත්‍ය වචනය විතරක් භාවිතා කළ කියලා කීවට පෙර ජීවිතවල ඕන තරම් කුසල් සම්පූර්ණ කරලා. තව කාන්තාවක් සඳහන් කළේ ස්වාමියාගෙන් විඳින්න වෙන තාඩන පීඩන හැම ගැහැටක්ම මෛත්‍රී සිතින් යුක්තෝම මම ඉවසුවා කියලා. මෛත්‍රිය කියලා කියන්නේ හරි බලවත් දෙයක්. මෛත්‍රිය කියලා කියන්නේ සත්වයාට තියෙන පුදුමාකාර ආරක්ෂාව. ඇය මේ උතුම් වූ මෛත්‍රී ගුණයම සම්පූර්ණ කරගෙන හිටිය බව කියනවා. වේලාම සූත්‍රයේ පිළිබඳව කරුණු දක්වනකොට භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දේශනා කළේ අන්තිමට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දෙනවට වඩා සිවුදකින් වඩින මහා සංඝයාට කුටියක් හදලා පූජා කරන එක වටිනවා කියලා. ඊළඟට සඳහන් කළේ ඒ කුටිය හදලා පූජා කරනවට වඩා හරියටම තිසරණ සමාදන් වෙන එක ඊටත් වඩා වටිනවා කියලා. තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න යොමු වෙන එක තිසරණ රකින්නවට වඩා තවත් හුඟක් ඉහළින් තමයි තියෙන්නේ. ඊටත් වඩා උසස් කියලා සඳහන් කළා මලක් සිඹින තරම් කාලයක් මෛත්‍රී වඩන්න පුළුවන් නම්. දැන් මේ කාරණාව හරියටම තේරුම් ගත්තේ නැත්තම් මලක් සිපගන්න අපිට මහ වෙලාවක් කොහොමත් ගත වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් සුළු කාලයක් මෛත්‍රී වඩහම අර කෝටි ගණන් වියදම් කරලා හදාපු ආරාම පූජාවටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහසංගය ඇතුළුව වේලාම සූත්‍රයේ පැහැදිලි කරන ඒ දුන්න මහ සියලුම දානයන්ටත් වඩා ආනිසංස ලැබෙනවා නම් ඒ තරම් දුක් විඳගෙන පින්කම් කරන්න ඕනේද? මලක් සිඹින තරම් කෙටි කාලයක් මෛත්‍රී කරාම මේ ඔක්කොටම වඩා ආනිසංසයි. එහෙම හිතුවොත් ඒක කවදාවත් හරියන්නේ නැහැ. ආන් ඒක නිසා මේ කාරණාව පැහැදිලි කරන තැන සඳහන් කරනවා මේ කතා කරන්නේ අර්පණා මට්ටමට දියුණුවන මෛත්‍රියක් පිළිබඳවයි කියලා. අර්පණා මට්ටමට දියුණුවා කියලා කියන්නේ ධ්‍යාන මට්ටමට හරීම කිට්ටුයි. ඒ තරම් මෛත්‍රිය දැන් දියුණු වෙලා වැඩිලා තියෙන්නේ. ධ්‍යානය ළඟ හැසිරෙනවා කියන අර්ථයයි අර්පණා කියලා කියන්නේ. ඒ තරමට ප්‍රගුණ වෙච්ච මෛත්‍රියක්. එතකොට මේ කාන්තාවත් සඳහන් කරනවා ස්වාමියා ගැන මම කිසිසේත්ම කේන්ති අරගත්තේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරන තවත් සූත්‍ර ගොඩක් තියෙනවා. සමහර සූත්‍රවල සඳහන් කරන්නේ තමන්ට කවුරු මොනව කළත් ඔවුන් පිළිබඳව දේශසිතක් උපදවන්න එපා කියලා. ඒක කවද හරි දවසක පාඩු වෙන්නේ අනික් පුද්ගලයාටද? නෑ, ඒකේ පාඩුව තියෙන්නේ දේශයෙන් සිත කිලිටු කරගත්ත ඒ පුද්ගලයාටමයි. එහෙමනම් මේ කාන්තාව සංසාරේ බොහොම මෛත්‍රී ගුණ දියුණු කරලා හිටපු කෙනෙක් වෙන්න ඇති. මේ තාඩන පීඩන මේ විදියට ඉවසගෙන නමුත් තමන්ගේ ස්වාමියාට මෛත්‍රී කරන්න පුළුවන් ශක්තියක් ලබන්න ඇති. තව සමහර අය කිවි කැකිරි දන් දුන්නා, තව අය කිවි තිඹිරි දන් දුන්නා, තව කෙනෙක් කිව්ව බොරළු දමන ගෙඩියක් දන් දුන්නා, තව කෙනෙක් කිව්ව උග්ගහක් දන් දුන්නා. බොහොම සුළු දේවල්. නමුත් අපි කතා කළා සංසාරේ හුඟක් ප්‍රගුණ කරලා තියෙන්න ඇති ගුණ ධර්ම කියලා. ඒකට උදාහරණයක් අපි කිව්වොත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකට යන ක්‍රීඩිකාවක්, එහෙම නැත්නම් ක්‍රීඩකේ, තවත් නොයෙක් ජාත්‍යන්තර රටවල් වලින් ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවොත් එක තරඟවලට අවතීර්ණ වෙලා ඒගොල්ලෝ කරන වැඩේ අපිට ගිහිල්ලා කරන්න පුළුවන්ද? අපිට ඒක කොහොමවත් කරන්න බෑ. අපිට කරන්න බැරි. නමුත් ඒ අයට කරන්න පුළුවන් වෙන්න හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් පුහුණු වෙලා ඒ කට්ටිය ඒ සම්බන්ධයෙන් විශාල අධ්‍යක්ීම් සමුදායක් අරගෙනයි තියෙන්නේ. ඒ අධ්‍යක්ීම් එකක්වත් අපට නැහැ. ඒ හින්දා ඒ ක්‍රීඩා පිටියට ගිහිල්ලා ඒ වැඩේ අපිට කරන්නත් බෑ. නමුත් මේ ජීවිතවල ඉතාම දුප්පත් වෙලා ඉපදිලා හිටියට මේ අය සංසාරේ දන් දෙන්න මෛත්‍රී වඩන්න හොඳට ප්‍රගුණ කරලා ඉඳලා තියෙනවා. සිත, කය, වචනේ කියන තුන්දොර මනාව සංවර කරගෙන කටයුතු කරන්න ඇති මේ ජීවිතෙත් වාක් සත්‍යම සම්පූර්ණ කරගන්න. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ වාක් සත්‍ය හරි ප්‍රබලයි කියලා. ලෝකයේ තියෙන උතුම්ම රසය සත්‍ය රසයයි. ආලවක සූත්‍රයේ සඳහන් කළේ එහෙමයි. ලෝකයේ තියෙන උතුම්ම රසය සත්‍ය රසයයි. එහෙමනම් එතන සඳහන් කරන වාක් සත්‍ය පිළිබඳව කෙනෙකුට පුළුවන් නම් සත්‍ය වචනයම භාවිතා කරන්න, එය පාවිච්චි කරලා සත්‍ය ක්‍රියාවක් පවා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන අදහස් දක්වන්නේ ජාතක පාලියේ තියෙන වට්ටක ජාතකෙන්. අපේ මහා බෝසතාණන් වහන්සේ වටුවෙක් හැටියට ඉපදුනා. ඉපදිලා දවස් කීපයයි. දැන් මේ වටුව ජීවත් වෙන ප්‍රදේශයේ ලැබුගින්නක් ඇති වෙලා වනාන්තරයේ දවාගෙන සත්තුන්ගේ ජීවිතත් පුළුස්සගෙන ලැබුගින්න වේගෙන් පැතිරියා. වෙන කරන්න දෙයක් නැහැ. වටුපැටියගේ අම්මයි තාත්තයි වටුපැටියක් කූඩුවෙම දාලා ජීවිතේ හොයාගෙන යන්න ගියා. අන්තිමට වටුපැටිය සත්‍යක්‍රියාවක් කළා. මේ සත්‍යක්‍රියාවක හැම වෙලාවෙම තමන්ගේ ගුණයක් තියෙන්නම ඕනේ. තමන්ගේ ගුණයක් කියලා කියහම. තුනුරුවන් සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ සත්‍යයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ සත්‍යයි කියලා අදහස් කරහම දස පාරමිතා පිරූ බවත් සත්‍යයි, ෂඩ්වර්ණ රශ්මි මාලාවත් සත්‍යයි, මහා පුරුෂ ලක්ෂණත් සත්‍යයි, මේ ඔක්කොම අන්තර්ගතයිනේ බුදුරජාණන් වහන්සේ සත්‍යයි කියලා කියහම. ධර්මරත්නයත් සත්‍යයි, ආර්ය මහා සංඝරත්නයත් සත්‍යයි. ඒ වගේම මමත් අහවල් කාරණාව මෙච්චර කාලයක් හරියටම සම්පූර්ණ කරපු බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මේ විදිහට මට යහපතක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළොත් ඒ සත්‍යක්‍රියාව මුදුන්පත් වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් වටුපැටිය කොහොමද සත්‍යක්‍රියා කළේ? ලැබුගින්න පැතිරීගෙන එනවා. මගේ අම්මයි තාත්තයි මම දාලා ගියපු බව සත්‍යයි. මට පියාපත් දෙකක් තියෙනවා. නමුත් ඒ පියාපත් වලින් තවම ඉගිලෙන්න බැරි බව සත්‍යයි. මට පාද දෙකක් තියෙනවා. නමුත් ඒ පාද දෙකෙන් තවම ඇවිදගන්න බැරි බව සත්‍යයි. මෙහෙම සත්‍යක්‍රියා කරලා අන්තිමට කියනවා එම්බා මහගින්න නැවතියන් කියලා. සඳහන් කරන්නේ හුළු අත්තක් වතුරේ ඔබහම කොහොම නිමෙනවද, මේ පැතිරිලා එන මහ ලැබුගින්න එතනම එහෙම්මම නිමිලා ගියා කියලා. ඒ මේ වටුපැටියගේ සත්‍යක්‍රියාව. එහෙනම් තමන් ගැව තියෙන සත්‍යයක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව මේ වාක් සත්‍ය පිළිබඳව තවත් කරුණු බොහෝමයක් අපේ සූත්‍රවල සහ ධර්මයේ තැන් තැන්වල සඳහන් කරලා තියෙනවා. මත්ස්‍ය ජාතකය ඒත් සත්‍යක්‍රියාවක් ගැනයි කියන්නේ. අපේ මහ බෝසතාණන් වහන්සේ විශාල මත්ස්‍යෙක් වෙලා ඉපදිලා. සඳහන් කරනවා එදත් ඉපදුනේ මෙදත් ජේතවනාරාම පොකුණ පිහිටලා තියෙන තැනම එදත් විශාල පොකුණක් තිබුණා. ඒ පොකුණේ මාළුවෙක් හැටියට තමයි ඉපදුනේ. ග්‍රීෂ්ම කාලයක් ඇවිල්ලා ප්‍රදේශයේ වැව් ඇලදොල ගංගා ඔක්කොම හිඳිලා ගියා. නමුත් ජලය ආශ්‍රය කරගෙන ජීවත් වෙන මාළුවන්ට වාගේ අයට අනාරක්ෂිත බවක් ඇති වුණා. දවසින් දවස වතුර ටික වේලුණා. මේ මත්සියෝ මඩ හාරගෙන මඩ යටට ගිහිල්ලා ජීවත් වුණා. ඒ වුණාට උකුස්සෝ කපුටෝ වාගේ අය දන්නවා මේ මඩ ගොඩේ මාළු ඉන්නවා කියලා. ඒගොල්ලෝ මඩ දිගේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිල්ලා මෙතන සත්තු ඉන්නවා කියලා හිතෙනකොට එතන හාරලා පන පිටින්ම හොටෙන් කොටලා ඇදලා එළියට අරගෙන දඟලද්දීම කාලා ඉවර කරනවා. මේක දැක්කා මහබෝසතාණන් වහන්සේ. උන්වහන්සේත් මාළුවෙක්. ආන් එදා කල්පනා කළා මගේ සහෝදර වර්ගයාගේ දුක නැති කරන්න ඕනේ. ප්‍රදේශයට වරුසාව ලැබෙන්න ඕනේ කියලා. ඉතින් වලාහක දෙවියන්ට කතා කළේ එම්බා පජ්ජුන්න දෙවියනි වහ වහ වරුසාව ලබල දෙන්න කියලා. මොකක්ද ඒකට කරපු සත්‍යක්‍රියාව? මත්ස්‍ය ජාතියේ ඉපදිලා දැන් මෙච්චර කාලයක්. මෙච්චර කාලයක් මාළුවෙක් වෙලා ඉපදිලා හිටියට එදා ඉඳලා අද වෙනකම්ම කිසිම සතෙකුගේ ජීවිතයේ තොර නොකළ බව සත්‍යයි. මගේ ආහාරයේ පිළිබඳව කිසිම සතෙක් මං අනුභව නොකළ බව සත්‍යයි. ආන්ගේ බලයේ සත්‍යයක් නම් වහ වහ වරුසාව ලැබෙන්න ඕනේ. කපුටු සමූහයාගේ නිධානය නැති කරන්න ඕනේ. කපුටන් ශෝකයට පත් කරන්න ඕනේ. මොකද්ද කපුටන්ගේ නිධානය? මඩේ ඇවිදගෙන ගිහිල්ලා මාළු අල්ලගෙන කන්න හොඳ පහසුකමක් තිබුණා. ඒක තමයි කපුටු නිධානය. කපුටන්ගේ නිධානය නැති කරන්න ඕනේ. කපුටන්ට ශෝකය උපදවන්න ඕනේ. නමුත් මගේ සහෝදර පිරිසගේ ශෝකය නැති කරන්න ඕනේ. එම්බා පජ්ජුන්න දෙවියනි වරුසාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. සඳහන් කරනවා මොහොතක් ගියේ නෑ සිවුදිගින් මහ වලාකුළු එකතු වෙලා ධාරානිපාත වරුසාවකින් මුළු සැවැත් නුවර අවට ප්‍රදේශයේම තෙමුවා කියලා. එතකොට මොකක් නිසාද මේ ශක්තිය හොයාගත්තේ? සත්‍ය නිසා. ඇත්ත කතා කරපු නිසා. දීපායන චරිතය, අධිමුක්ත සාමණේර චරිතය, හාරිත තාපස චරිතය, මේ ආදි වශයෙන් සත්‍ය වචනයේ බලය පෙන්වන ජාතක කතා රාශියක් අපේ ජාතක පාලී තියෙන. මේ ඇත්ත කතා කරනවා කියන එක එච්චරම වටිනවා මෙලවත් මිනිස්සු අතර බොහොම ප්‍රශංසාවෙන් කතා කරන පුද්ගලයෙක් බවට පත් වෙලා කීර්තිය වැඩි වෙලා පැතිරිලා ගිහිල්ලා මරණයට පත් වුණහම සුගතිගාමී ජීවිතයක් ලබන්න තරම් ඒ කුසලය හරි බලවත්. එතකොට මේ ඉන්ද්‍රියන් අපි සියලු දෙනාටම හම්බුනේ සංසාරේ හුඟක් පින් කරපු නිසා. සමහර අයට කට තිබුණට කතා කරන්න බෑ. සමහර අයට කට තියෙනවා කතා කරන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නලා තියෙනවා අපිට කටින් කරන වැරදි හතරක් තියෙනවා කියලා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට මේ හතරම අකුසල්. නමුත් මට කතා කරන්න පුළුවන් කටක් දිවක් ලැබුණේ පෙර කරපු පුණ්‍ය මහිමයක් නිසා. පින් කරලා ලබාගත් මේ ඉන්ද්‍රිය ආපහු පව් කරන්නද තියෙන්නේ? එහෙනම් බොරුවක් කියවෙන්න යන මොහොතක් ගානේ හිතන්න ඕනේ. පෙර කරපු කුසල් වියදම් කරලා ලබාගත් මුකය සතර පායට යන්න නොවෙන්න ඕනේ. ඒ නිසා ඇත්ත පාවිච්චි කරන්න ඕනේ. වාක් සත්‍ය හරි ප්‍රබලයි කියලා සඳහන් කළේ ඒකයි. එහෙනම් ධර්ම දේශනාව නිමා කරන්නත් අපිට කාලය ඇවිල්ලා තියෙන නිසා අපි නැවත සාරාංශයක් කතා කළොත්, එක දිව්‍යාංගනාවක් සඳහන් කළේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ සත්‍ය වචනේ පමණක් භාවිතා කරපු නිසා මම දිව්‍ය ලෝකයට ආවා. ස්වාමියා සම්බන්ධයෙන් කේන්ති නොගත්ත නිසා මට දිව්‍ය ලෝකේ එන්න පාර හැදුනා. කැකිරි දීලා, තිඹිරි දීලා, බොරළු දමන ගෙඩි දීලා, උග්ගස් දීලා දිව්‍ය ලෝකේ ආපු අය ගැන කරුණ දක්වනවා. නමුත් ධර්ම කාරණාව මෙහෙම පෙන්නලා තියෙනවා, අපි දැනගන්න ඕනේ මේ අය මේ ජීවිතේ මේ විදිහට දුප්පත් වෙලා හිටියත් පෙර ජීවිතවල අනන්ත සිල් රැකලා බොහෝසේ දන් දීලා ලබාගත් ශක්තියයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඇත්ත විතරක් කතා කරලා බොහොම ස්වල්ප දෙයක් විතරක් දානකට දීලා සුගතියක් සහ නිවනක් බලාපොරොත්තු වෙනවා නම් ඒක අපටම වැරදිච්ච තැනක්. පෙර පින් මදි වගේ කියන කාරණාව හොඳටම තේරෙනවා. ආන් ඒ නිසා වහ වහා බොහෝ කුසල් රැස් කරගෙන සත්‍ය වචනේ නිතර නිතර භාවිතා කර කර කේන්තිය ජීවිතෙන් ඈතටම පන්නලා දාලා කටයුතු කරමින් සංසාරයෙන් එතර යන්න මේ පින්නතුන්ට මේ ධර්මාවවාදයේ ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.